ඕම් ශාන්ති. 2025 තුන්වෙනි මාස 4 වෙනි දින උදෑසන මුරලි බාප් දාදා මදුබන්. සාරය සුමිහිරි දරුවනි, ආරම්භයේ සිටම භක්තිය කළ අය උපත් 84ක් ගෙන තිබෙන අය ඉතාමත් ආශාවෙන් ඔබගේ දැනුමට ඇහුම්කන් දේවි. ඕන් සියල්ල සංඥා මාර්ගයෙන් තේරුම් ගනු ඇත. ප්‍රශ්නය, කිසියම් ජීවාත්මයක් දේවතා පවුලට සමීප කෙනෙක්ද නැද්ද යන්න ඔබට දැනගත හැක්කේ කෙසේද? පිළිතුර, ඔබගේ දේවතා පවුලට අයිති ජීවාත්මයන් මෙම දැනුමේ සෑම කාරණාවක්ම ඉතාමත් හොඳින් පිළිගන්නා අතර ඔවුන් කිසිම දෙයක් සම්බන්ධයෙන් පටලැවිල්ලට පත් නොවනු ඇත. වැඩි වැඩියෙන් භක්තිය කළ තරමට වැඩි වැඩියෙන් අවබෝධ කර ගැනීමට ඔවුන් උත්සාහ දරනු ඇත. එම නිසා දරුවන් වන ඔබලා පළමුවෙන්ම සෑම කෙනෙකුගේම නාඩි හොඳින් බලා සේවය කළ යුතුයි. ඕම් ශාන්ති. ආධ්‍යාත්මික පියා මෙහි සිට තම ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කර කියා දෙයි. ආධ්‍යාත්මික පියා අශාරීරික බවත් ඔහු මෙම ශරීරය තුළින් උගන්වන බවත් දරුවන් වන ඔබලාට තේරෙනවා. ජීවාත්මයක් වන මමත් අශාරීරික වන අතර මෙම ශරීරය හරහා මම ඇහුම් කන් දෙමි. පියවරුන් දෙදෙනාම දැන් සිටින්නේ එකටයි. පියවරුන් දෙදෙනාම මෙහි සිටිනා බව දරුවන් වන ඔබලා දන්නවා. තුන්වෙනි පියා ගැනත් ඔබලා දන්නවා. කොහොම නමුත් මොහු එයාට වඩා හොඳයි. නමුත් ඒ පියා තමයි මේ හැමෝටම වඩා හොඳම. එවන් අංක පිළිවෙලක් තිබෙනවා. එම නිසා දැන් ඔබලා ඔබගේ ලෞකික පියා සමග ඇති සම්බන්ධතාවයෙන් පිටතට පැමිණ මෙම පියවරුන් දෙදෙනා සමග සම්බන්ධව සිටිනවා. පියා දැන් දැනුම පැහැදිලි කළ යුතු ආකාරය ඔබට කියා දෙනවා. ප්‍රදර්ශන හා විවිධ වැඩසටහන් සඳහා මිනිසුන් බොහෝ පිරිසක් ඔබලා ළඟට පැමිණෙනවා. ඒ සෑම කෙනෙක්ම උපත් 84ක් ගන්නේ නැති බව ඔබලා දන්නවා. කෙනෙක් උපත් 84ක්ද නැතිනම් උපත් 10ක්ද 20ක්ද ගන්නේ කියා දැනගත හැක්කේ කෙසේද? ආරම්භයේ සිටම ලොකු භක්තියක් කළ සෑම කෙනෙක්ම එතරම්ම වේගයකින් එහි යහපත් ප්‍රතිඵලය ලබා යන්නත් ඔබලා හොඳින් දන්නවා. ඔවුන් භක්ති කර ඇත්තේ අඩුවෙන් නම් හෝ එය කිරීමට පටන්ගෙන ඇත්තේ ටිකක් ප්‍රමාද වී නම් ඔවුන්ට ලැබෙන ඵලයත් අඩුවන අතර එය ලැබෙන්නේත් ප්‍රමාද වෙලයි. බාබා මිය පැහැදිලි කරන්නේ සේවය කරන දරුවන්ටයි. ඔවුන්ගෙන් අසන්න ඔබලා භාරතයේ පුද්ගලයින්. ඉතින් ඔබලා දේවතාවරුන් ගැන විශ්වාස කරනවාද? භාරතයේ ලක්ෂ්මී හා නාරායනගේ අධිරාජ්‍ය තිබුණා. උපත් 84ක් ගනිමින් එහි ආරම්භයේ පටන් භක්තිය කළ අයට ආදි සනාතන දෙවි දේවතා ධර්මය ඇත්තටම තිබුණේ මෙහි යන්න ඉතාමත් ඉක්මනින් අවබෝධ කරගත හැකිවනු ඇත. ඔවුන් ලොකු ආශාවකින් එයට ඇහුම් කන් දේවි. අනිත් අය නිකම් ඇවිත් වටපිට බල බලා ඉඳ කිසිම දෙයක් අහන්නේ නැතිව යන්න යාවි. ඒක නිකම් හරියට කිසිම දෙයක් ඔවුන්ගේ බුද්ධියට යන්නේ නැතිවා වගේ. එම නිසා ඉන් අදහස් වන්නේ ඔවුන් මෙහාට අහිති නැති අය කියන එකයි. ඇතැම් විට පසුව ඔවුනට අවබෝධ වේවි. ඇතැම් අයට මෙය ඉක්මනින්ම අවබෝධ වී ඉක්මනින්ම එයට එකඟතාවය පළ කරනවා. උපත් 84හි මෙම ගණනය කිරීම හරියට හරි. ඔවුන් අසනවා මම සම්පූර්ණ උපත් 84ම අරගෙන තිබෙනවා කියා මා තේරුම් ගන්නේ කෙසේද? අච්චා, 84ක් නැතිනම් ඔබ උපත් 82ක්වත් ලබාගෙන ඇති. අවම වශයෙන් ඔබ දේවතා ධර්මයට එන්න ඇති. මේ තරම් දෙයක්වත් ඔවුන්ගේ බුද්ධියට අවබෝධ කර ගැනීමට නොහැකි නම් ඔවුන් උපත් 84ක් නොගන්නා අය බව ඔබ තේරුම් කරගත යුතුයි. තවත් ඈතට යන අය දැනුමට ඇහුම්කන් දෙන්නේ තවත් අඩුවෙන්. වැඩියෙන් භක්තිය කර ඇති අය දැනුමට ඇහුම්කන් දීමට හොඳ උත්සාහයක් දරන අතර ඔවුන් ඉතාමත් ඉක්මනින් එය අවබෝධ කරගනීවි. කෙනෙකුගේ අවබෝධය අඩු නම් ඔබ අවබෝධ කරගත යුත්තේ ඔවුන් පසුව එන අය බවයි. ඔවුන් භක්තිය කිරීමට පටන්ගෙන ඇත්තේ ප්‍රමාද වී විය හැකි. හොඳ භක්තියක් කර තිබෙන අය සංඥා වලින් සියල්ල තේරුම් ගනීවි. මෙම නාටකය දිගටම නැවත නැවතත් ගමන් කරනවා. සියල්ල රඳා පවතින්නේ භක්තිය මතයි. මේ බාබා තමයි ලොකුම භක්තියක් කර ඇත්තේ. අඩුවෙන් භක්තිය කර ඇති අය ලබන්නේ අඩු ඵලයක්. මේ කාරණා සියල්ල හොඳින් අවබෝධ කරගත යුතුයි. දල බුද්ධියක් ඇති අයට පවා මේ දේවල් තේරුම් ගන්න බෑ. ප්‍රදර්ශන හා පොළවල් දිගටම පැවැත්වේවි. සෑම භාෂාවකින්ම ඒවා පැවැත්වේවි. ලෝකේ සෑම කෙනෙක්ටම පැහැදිලි කර කියා දිය යුතුයි. සැබෑම ශාස්ත්‍රවරුන් හා දූතිකාවන් වන්නේ ඔබලයි. ආගම් ස්ථාපනය කරන අය කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔවුන් ගුරුන් නොවේ. ඔවුන් තමන් ගුරුන් යැයි හඳුන්වා ගත්තත් ඔවුන් මෝක්ෂය දානය කරන්නන් නොවේ. ඔවුන් පැමිණෙන වෙලාවේදී ඔවුන්ගේ ආයතන නැහැ. ඉතින් කාටද ඔවුන් මුක්තිය දානය කරන්නේ? ගුරු කෙනෙක් යනු මුක්තිය දානය කරන්නේ. මෙම දුක්ඛිත ලෝකයෙන් ජීවාත්මයන්ව සාමයේ දේශය වෙත ගෙන යන්නේ. ක්‍රිස්තුන් වහන්සේ වැනි අයට ගුරු කෙනෙක් කියා කියන්න බෑ. ඔවුන් හුදෙක් ආගම් ස්ථාපනය කළ අය පමණි. ඔවුන්ට වෙන කිසිම නිලයක් නැහැ. කිසියම් තැනක් ලබන්නේ පළමුවෙන්ම පැමිණි සේම සතෝ ප්‍රදාන තත්ත්වයෙන් පසුව සතෝ, රජෝ හා තමෝ මට්ටම් පසු කර යන්නන් පමණි. නමුත් අනිත් අය ඇවිත් තමන්ගේ ධර්මය ස්ථාපනය කර පසුව නැවත නැවතත් උපත් ගන්නවා. සෑම කෙනෙක්ම තම තමන්ගේ තමෝ ප්‍රදාන තත්ත්වයට පත්වුණු කල පියා පැමිණ ඔවුන්ව පාරිශුද්ධත්වයට පත් කරවා ආපසු ගෙන යනවා. පාරිශුද්ධත්වයට පත්වුණු පසු මෙම අපිරිසුදු ලෝකේ ඔබට සිටිය නොහැකි. පාරිශුද්ධ ජීවාත්මයන් මුක්තියට ගොස් පසුව ජීවන මුක්තිය කරා යනවා. ඔහු අපව ගලවා ගන්නා කෙනා මෙන්ම මඟ පෙන්වන්නයි කියා මිනිස්සු කියනවා. නමුත් එහි අර්ථය ඔවුන් දන්නේ නැහැ. අර්ථය අවබෝධ වුණා නම් ඔහුව දැනගනීවි. භක්ති මාර්ගය කියන වචනය ස්වර්ණමය යුගයේදී නැහැ. මේකත් නාටකයේම තීරණය වී තිබෙන්නක්. ඔවුන් තම තමන්ගේ චරිත දිගටම රඟ දක්වනවා. එක් අයෙකුටවත් මුක්තිය ලබා ගත නොහැකි. ඔබ දැන් මෙම දැනුම ලබනවා. පරමාත්ම පියා කියනවා, මම සෑම කල්පයකදීම චක්‍ර දෙකක් අතර ඇති සංගමයේදී පැමිණෙනවා. අති මංගල වූ සංගම යුගය කියා හැඳින්වෙන්නේ මෙයයි. වෙන කිසිම යුගයක් මංගල වන්නේ නැහැ. ස්වර්ණමය හා රිදී යුගයන්හි සංගමය තුළ වැදගත් කමක් නැහැ. සූර්ය වංශයේ අවසන් වන විට ඇත්තේ චන්ද්‍ර වංශයේ අධිරාජ්‍යයයි. චන්ද්‍ර වංශය ශාස්ත්‍රීය වංශය දක්වා වෙනස් වුණු විට චන්ද්‍ර වංශයේ අතීතයට යවෙනවා. ඉන් අනතුරුව ඔබ කවුරු වෙනවාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. සූර්ය වංශයට අයිතිව සිටි අය අපගේ මුතුන් මිත්තන් බවත්, අනිත් අය චන්ද්‍ර වංශයේ අය බවත් ඉතිරි වී ඇති පිළිම වලින් අවබෝධ කරගත හැකි. ඔවුන් සූර්ය වංශයේ අධිරාජ්‍යවරුන් උණු අතර අනිත් අය චන්ද්‍ර වංශයේ රජවරුන්. ඔවුන් ඉතාමත් ධනවත් උණු අතර මොවුන් චන්ද්‍ර වංශය පරාජිත අය වුණා. මේ දේවල් වෙන කිසිම ග්‍රන්ථයක සඳහන් කර නැහැ. පරම පියා දැන් මෙහි අසුන්ගෙන ඔබට සියල්ල පැහැදිලි කරනවා. සෑම කෙනෙක්ම කියන්නේ අපව නිදහස් කරවන්න, අපව පාරිශුද්ධත්වයට පත් කරවන්න කියලයි. ඔවුන් සතුට ඉල්ලන්නේ නැහැ. මන්ද ආගමික ග්‍රන්ථවල සතුට යන්න අපහාසයට ලක් කරලා. හැමෝම ඉල්ලන්නේ මට මානසික සාමය ලබාගත හැක්කේ කෙසේද කියලයි. තමන්ට දැන් සාමයත් සතුටත් දෙකම ලැබෙනවා කියා දරුවන් වන ඔබට තේරෙනවා. සාමය ඇති ඕනෑම තැනක සතුටක් තිබෙනවා. නොසන්සුන්තාවය ඇති තැනක ඇත්තේ දුකයි. සත්තුගේදී සාමයත් සතුටත් දෙකම තිබෙනවා. නමුත් මෙහි ඇත්තේ දුකක්, නොසන්සුන්තාවයත් පමණයි. පරමාත්ම පියා මෙහි සිට මෙය පැහැදිලි කරනවා. මායා රාවන් ඔබගේ බුද්ධිය සම්පූර්ණයෙන්ම විනාශ කර දමලා. මේකත් නාටකයේ නියමිත දෙයක් පියා කියනවා. මමත් නාටකයට යටයි. මම දැන් මගේ චරිතය රඟපානවා. එය ඇත්තේ මේ කාලයේදී පමණයි. ඔබ කියනවා බාබා ඔබ පමණයි සෑම කල්පයකදීම පැමිණ අපව අපිරිසිදු දූෂිත තත්ත්වයෙන් පිරිසිදු උසස් තත්ත්වයට පත් කරවන්නේ කියලා. ඔබ දූෂිත වුණේ රාවන් මගින්. පියා පැමිණ දැන් සාමාන්‍ය මිනිසෙයින් දේවතාවරුන් බවට පත් කරවනවා. ගීතේ අර්ථාන්විත ගුණය ඔබට පැහැදිලි කර දෙන්නේ පරමාත්ම පියා පැමිණි විට පමණයි. සික් ජාතිකයන්ට ඒ අර්ථය අවබෝධ වන්නේ නැහැ. ඔවුන් අමරණීය සිහසුන මත අසුන්ගෙන සිටනවා. නමුත් එහි අර්ථය ඔවුන් දන්නේ නැහැ. අමරණීය රූපයන් වන්නේ ජීවාත්ම බව පියා පැහැදිලි කර පෙන්වා දී තිබෙනවා. මෙම ශරීරය මෙම ජීවාත්මයේ රතයයි. කවදාවත් මරණයක් අත් නොදකින අමරණීය ජීවය මෙහි අසුන්ගෙන සිටනවා. සත්තුගේදී ඔබට මරණයක් එන්නේ නැහැ. කිසිදු අකල් මරණයක් එහි නැහැ. එය අමරණීය දේශය වන අතර මෙය මරණයේ දේශය වෙනවා. අමරණීය දේශය හෝ මරණයේ දේශය යන පදවල අර්ථය කිසිම කෙනෙකුට අවබෝධ වන්නේ නැහැ. පියා කියනවා මම ඔබට සියල්ල ඉතාමත් සරල ලෙස පැහැදිලි කරනවා. මා පමණක් සිහිපත් කරන්න. ඔබ පාරිශුද්ධත්වයට පත් වේවි. සාදු සන්‍යාසීන් ගායනා කරනවා ඔහෝ පාරිශුද්ධ කරුවාණනි. ඔවුන් පාරිශුද්ධ කරුවන පියාට කන්නලව් කරනවා. ඔබ කොහේ ගියත් ඔවුන් අනිවාර්යෙන්ම කන්නලව් කරන්නේ පාරිශුද්ධ කරුවාණනි කියලයි. සත්‍ය කවදාවත් සගවා තබන්න බෑ. පාරිශුද්ධ කරුවන පියා පැමිණ අපට මාර්ගය පෙන්වන බව ඔබ දන්නවා. චක්‍රයකට පෙරද ඔහු මෙසේ පැවසුවා. ඔබ ජීවාත්මයන් ලෙස සලකා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබ සතෝ ප්‍රදාන් වේවි. ඔබලා සෑම කෙනෙක්ම එකම එක ආදරවන්තයාගේ ආදරවන්තයන්. එම ආදරවන්තයින් එක් උපතකට පමණයි. කොහොම නමුත් ඔබ සෑම කෙනෙක්ම ඒ ඒකායන කෙනාට බොහෝ උපත්වලදී ආදරය කළා. ඔහුව සිහිපත් කර ඔහෝ ප්‍රභූ කිය කියා කන්නලව් කළා. එකම එක පියා පමණයි පිරිනමන්නා වන්නේ. දරුවන් යමක් ඉල්ලන්නේ පියාගෙන් පමණයි. ජීවාත්ම අසතුටට පත්වන විට ඔවුන් පියාව සිහිපත් කරනවා. සතුටේ සිටනා කිසිම කෙනෙක් ඔහුව සිහිපත් කරන්නේ නැහැ. සෑම කෙනෙක්ම ඔහුව සිහිපත් කරන්නේ අසතුටෙන් සිටිනා විටයි. බාබා පැමිණ අපව මුදවා ගන්න. මිනිස්සු ගුරු කෙනෙක් ළඟට ගොස් අපට දරුවෙක් ලබා දෙන්න කියා යාඥා කරනවා වගේ තමයි ඒකත්. අච්චා ඔවුන්ට දරුවෙක් ලැබුණොත් ඔවුන් බොහෝ සතුටට පත් වෙනවා. කොහොම නමුත් දරුවෙක් ලැබුණේ නැතිනම් ඒ දෙවියන්ගේ කැමැත්තයි කියා කියනවා. නාටකය ගැන ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. නාටකය ගැන කතා කරනවා නම් සියල්ල දැනගෙන සිටිය යුතුයි. ඔබ නාටකය ගැන දන්නවා. වෙන කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. කිසිම ආගමික ග්‍රන්ථයක මේක සඳහන් කර නැහැ. නාටකය යනු නාටකයයි. එහි මුල, මැද හා අග ගැන ඔබ දැනගෙන සිටිය යුතුයි. පියා කියනවා මම සෑම වසර 5000කට වතාවක්ම එනවා. යුග හතර සමසමයි. ස්වස්තිකයාටවත් වැදගත් කමක් දී තිබෙනවා. ගිනුම් පොත්වල ස්වස්තිකයක් තිබෙනවා. මේකත් අප උපයා ගන්නා ලාභයක්. පසුව අලාභයට පත්වන ආකාරයත් පෙන්වන ගිනුම් පොතකි. අලාභ ලැබමින් අපි දැන් නැතිබංග තත්ත්වයටම පත් වෙලා. මේ ජයග්‍රහණය හා පරාජිත ගැන වූ කතාවකි. ධනය හා නිරෝගී බව තිබෙනවා. කොහොම නමුත් ධනය ලැබී නමුත් නිරෝගී බවක් නැතිනම් සතුට නැති වෙනවා. මම ඔබට නිරෝගී බවත් ධනයත් දෙකම දෙන නිසා ඔබට සතුටත් ලැබෙනවා. කෙනෙක් තම ශරීරය අතහැර ගිය විට එම ජීවාත්මය දිව්‍ය ලෝකයට ගිහින් කියා මිනිසු කියනවා. නමුත් ඒ ගැන ඔවුන් දුක් වෙනවා. කොහොම නමුත් ඇත්තටම නම් ඔවුන් සතුටට පත් විය යුතුයි. ඇයි ඔවුන් ඒ ජීවාත්මයට ආපසු මෙම අපායට ආරාධනා කරන්නේ? ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. පියා දැන් මේ සෑම දෙයක්ම ඔබට පැහැදිලි කර කියා දෙනවා. ඔහු ඔබට බීජයේත් ගසෙහිත් රහස් පැහැදිලි කර කියා දෙනවා. ගසක එවන් පින්තූරයක් වෙන කිසිම කෙනෙක්ට නිර්මාණය කරන්න බෑ. මොහු මෙය නිර්මාණය කළේත් නැහැ. කවුරුවත් ගුරු කෙනෙකුගෙන් ඉගෙන ගත්තේත් නැහැ. ගුරු කෙනෙකුගෙන් ඉගෙන ගත්තා නම් ඒ ගුරුට අනුගාමිකයන් රැසක්ම ඉන්න ඇති. මිනිස්සු හිතනවා කවුරු හෝ ගුරු කෙනෙක් මොහුට මේ සියල්ල කියා දෙන්න ඇති කියලා. නැතිනම් උත්තරීතර ජීවාත්මයේ කිසිම බලයක් මොහුට ඇතුළු වෙලා වෙන්න ඇති කියලත් කියනවා. කොහොම නමුත් උත්තරීතර ජීවාත්මයේ කිසිම බලයක් ඇතුළු වන්නේ කොහොමද? දුප්පත් මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. පියාම දැන් මෙහි සිට ඔබට සියල්ල කියා දෙනවා. මම සාමාන්‍ය පැරණි ශරීරයකට ඇතුළු වෙනවා කියා මා ඔබට කියා තිබෙනවා. මා පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. මොහුත් අහගෙනයි ඉන්නේ. ඔහුගේ අවධානය ඇත්තේ මා තුලයි. ඔහුත් ශිෂ්‍යයෙක්. ඔහු වෙන කිසිම වචනයකින් තමාව හඳුන්වා ගන්නේ නැහැ. මානව වර්ගයාගේ පියා වශයෙන් සිටිනවත් සමගම ඔහු ශිෂ්‍යයෙක්ද වෙනවා. විනාශයේ පිළිපඳ දර්ශන ඔහුට ලැබුණා වුණත් ඒ කිසිවක් ඔහුට තේරෙන්නේ නැහැ. ඔබ සෑම කෙනෙක්ටම දැන් මෙය තේරෙනවා වගේ ඔහුත් ක්‍රමක්‍රමයෙන් මෙය අවබෝධ කරගත්තා. පියා ඔබට පැහැදිලි කරන අතර මොහුත් අතර මැද ඉඳගෙන සියල්ල තේරුම් ගන්නවා. ඔහු දිගටම ඉගෙන ගන්නවා. සෑම ශිෂ්‍යයෙක්ම ඉගෙන ගැනීමට උත්සාහයක් දරනවා. බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර සූක්ෂම ලෝකයේ වැසියන්. ඔවුන්ගේ චරිත මොනවාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පියාම මේ සෑම කරුණක්ම පැහැදිලි කරන නිසා ඔබට ප්‍රශ්න ඇසීමට හේතුවක් නැහැ. උත්තරීතර ජීවය වන ශිවා ඉහලින්ම සිටනා අතර පසුව දේවතාවරුන් සිටනවා. කොහොමද ඔවුන්ව පටලවා ගන්නේ? බාබා මොහු තුලට ඇතුළු වී සිටනා නිසා තමයි බාප් දාදා කියා ඔවුන්ව හඳුන්වන්නේ කියා දරුවන් වන ඔබලා දැන් දන්නවා. බාබා දාදාට වැඩිමහල් සහෝදරයා වඩා බ්‍රාහ්මීන් වරුන් බ්‍රහ්මාගේ දරුවන් බාබා ඔබලාව අ르ගෙන තිබෙන්නේ නාටක සැලැස්මට අනුවයි. පියා කියනවා අංක 1 භක්තිවන්තයා වශයෙන් සිටියේ මොහුයි. ඔහු උපත් 84ක් අරගෙන ඒ වගේම ඔහුව අවලස්සන හා ලස්සන කෙනා කියත් හඳුන්වනවා. සත්‍යුගේදී ක්‍රිෂ්ණා ලස්සනයි. පසුව කලියුගේදී ඔහු අවලස්සන වුණා. අපිරිසිදුව සිටි ඔහු දැන් පිරිසිදු වෙමින් සිටනවා. ඒ දේම ඔබටත් අදාළයි. මෙම කලියුගයේ ලෝකය වන අතර එය ස්වර්ණමය යුගයේ ලෝකය වෙනවා. කිසිම කෙනෙක් ඉනිමක ගැන දන්නේ නැහැ. ප්‍රමාද වී පැමිණෙන අය උපත් 84ක් ගන්නේ නැහැ. ඔවුන් අනිවාර්යයෙන්ම ගන්නේ අඩු උපත් ගණනක්. ඉතින් ඔවුන්ව ඉනිමගේ පෙන්වන්නේ කෙසේද? වැඩිම උපත් ගණනක් ගන්නා කෙනාත් අඩුම උපත් ගණනක් ගන්නා කෙනාත් ගැන බාබා පැහැදිලි කර දී තිබෙනවා. මෙය දැනුමයි. දැනුමින් පිරි පාරිශුද්ධ කෙනා වන්නේ පරමාත්ම පියාම පමණයි. ඔහු මුල, මැද හා අග පිළිබඳ වූ දැනුම ගැන කතා කරනවා. ඒ සෑම කෙනෙක්ම නෙති නෙති, ඒකත් නොවේ, මේකත් නොවේ කියා කියමින් සිටියා. ඔවුන් තමන්ගේ ජීවාත්මය ගැනම දන්නේ නැහැ. ඉතින් කොහොමද පියා ගැන දැනගන්නේ? කියන්නන් වාලේ ජීවාත්මයක් ගැන කිව්වා. උනාට ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ජීවාත්මයක් සදාකාලික බවත්, උපත් 84ක චරිතයක් ඒ තුල පටිගත වී ඇති බවත් ඔබ දැන් දන්නවා. එතරම් දෙයක් තේරෙන්නේ නැහැ. ජීවාත්මයක් සදාකාලික බවත්, උපත් 84ක චරිතයක් ඒ තුල පටිගත වී ඇති බවත් ඔබ දැන් දන්නවා. එතරම් කුඩා ජීවාත්මයක් තුල සම්පූර්ණ චරිතයක් පටිගත වී තිබෙනවා. ඉතාමත් හොඳින් මේට ඇහුම්කන් දෙන අයත්, එය හොඳින් අවබෝධ කරගන්නා අයත් සමීපය බව හොඳින් වැටහෙනවා. මෙම දැනුම ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ඔවුන් පසු කලෙක පැමිණෙන බවයි. දැනුම දෙන මොහොතේදී ඔවුන්ගේ නාඩි බලා දැනුම දෙන්න. පැහැදිලි කරන අයත් එක් එක් මට්ටම්වල සිටනවා. මෙය ඔබගේ අධ්‍යාපනයයි. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතිනවා. ඇතැම් අය රජ කෙනෙකුගේ වැනි ඉහළම තත්ත්වය දිනා ගන්නා අතර අනිත් අය පුරවැසියන්ගේ සේවක සේවිකාවන් වෙනවා. කොහොම නමුත් සත්තුගේ කිසිම දුකක් නැති බව නම් සත්‍යයක්. එය හඳුන්වන්නේ සතුටේ දේශය, දිව්‍ය ලෝකය කියලයි. අතීතයේ එවන් දෙයක් තිබුණු නිසා තමයි ඔවුන් එය සිහිපත් කරන්නේ. දිව්‍ය ලෝකයේ තිබෙන්නේ කොහේ හෝ ඉහළ තැනක ගියා මිනිස්සු සිතනවා. දිල්වාලා දේවාලයේ ඔබලාව හරියටම පෙන්වා තිබෙනවා. ආදි දේවතාවන්, ආදි දේවතාවියන් දරුවන් වන ඔබලාත් බිම යෝගාවේ අසුන්ගෙන සිටිනා අතර ඉහලින් අධිරාජ්‍ය පෙන්වා තිබෙනවා. මිනිස්සු ඒ දෙස යන්තම් බලා මුදල් දෙනවා. නමුත් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. දරුවන් වන ඔබලාට දෙවැනි ඇස ලැබී තිබෙනවා. පළමුවෙන්ම ඔබලා පියාගේ චරිත කතාව හොඳින් දන්නවා. ඉතින් තවත් මොනවාද ඕනේ? පියා ගැන දැනගැනීමෙන් ඔබ සියල්ලම අවබෝධ කරගන්නවා. එම නිසා සතුටක් තිබිය යුතුයි. තමන් දැන් සත්තුගේ වෙත ගොස් රත්රන් මාලිගා සාදා එහි පාලනය ගෙන යනවා කියා දැන් ඔබ දන්නවා. මෙම ආධ්‍යාත්මික දැනුම දෙන්නේ ආධ්‍යාත්මික පියා විසින් බව සේවයට ලැබී දරුවන්ගේ බුද්ධියට ඉතාමත් හොඳින් අවබෝධ වෙනවා. ජීවාත්මයන්ගේ පියාව හඳුන්වන්නේ ආධ්‍යාත්මික පියා කියලයි. ඔහු මුක්තිය දානය කරන්නයි. ඔහු සාමය හා සතුටේ උරුමය ලබා දෙනවා. ඔවුන්ට පැහැදිලි කර දීමට ඔබට පුළුවනි. ඉනිමඟ පෙන්වන මෙම පින්තූරය උපත් 84ක් ගන්නා භාරත වාසීන් ගැන පැහැදිලි කෙරෙන්නක්. කල්පයේ මැද හරියකදී ඔබ පැමිණියා නම් කොහොමද උපත් 84ක් ගන්නෙ? අපි උපරිම උපත් ගණන ගන්නවා. මේවා ඉතාමත් ගැඹුරු කරුණු. හොඳින් තේරුම් ගත යුතුයි. අපිරිසුතාවයෙන් පාරිශුද්ධත්වයට පත්වීමට කළ යුතු ප්‍රධානම දේ නම් ඔබගේ බුද්ධිය යෝගාවේ සම්බන්ධ කර ගැනීමයි. පාරිශුද්ධ වීමට පොරොන්දු වී පසුව අපිරිසුදු වුණොත් ඔබගේ ඇටකටු සියල්ල කැඩී බිඳී යාවි. ඒක හරියට ගොඩනැගිල්ල නැගිල්ලක පස්සෙනි වට්ටුවෙන් බිමට වැටනා වගේ වේවි. ඔබගේ සිහිය සම්පූර්ණයෙන්ම අපිරිසුදු වී තමන් වැරද්දක් කළා කියා හිඳ වද වීමට පටන් ගනීවි. එවිට කිසිම දෙයක් ගැන කතා කිරීමට ඔබට හැකියාවක් ලැබෙන එකක් නැහැ. මෙන්න මේ නිසා තමයි පියා කියන්නේ ප්‍රවේශම් වන්න. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන් නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. දානිස්දහා සාරාංශය 1. මෙම නාටකය හොඳින් අවබෝධ කරගෙන මායාගේ බන්ධන වලින් නිදහස් වන්න. තමන් අමරණීය රූපයක් වන ජීවාත්මයක් බව සලකන්න. පරමාත්ම පියාව සිහිපත් කර පාරිශුද්ධත්වයට පත්වන්න. 2. සැබෑම ශාස්ත්‍රූවරයෙක් හා දූතිකාවක් බවට පත්ව සාමයේ දේශය වෙතටත් සතුටේ දේශය වෙතටත් යන මඟ සැමට පෙන්වන්න. මෙම මංගල වූ සංගම යුගයේදී සැමට යහපතම සලසන්න. වර්ධානය පරම පියා සහ ඔබගේ සේවය ඔබගේ අවධානයේ තබාගෙන ඒ අනුව සියලු ආකර්ෂණ වලින් නිදහසී නිරන්තරයෙන් සහ ස්ථාවර මනෝ ස්ථිතියක් අත්විඳිත්වා. සේවකයෙකුට සෑම විටම ඔහුගේ සේවය සහ ඔහුගේ පාලකයාව සිහිවේ. ඒ අන්දමින්ම ඔය ලෝක සේවාධාරින් ඔය සැබෑ සේවක දරුවන්ටද පියා සහ සේවය හැර වෙනත් කිසිවක් සිහි නොවිය යුතුයි. ඔබ නිරන්තර සහ ස්ථාවර ස්ථිතියක සිටීම අත්විඳින්නේ මෙය මගින් පමණයි. ඒකායන පියාගේ මිහිරියාව හැර ඔබට වෙනත් කිසි දෙයකට ආකර්ෂණය විය නොහැක. නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථිතියක් ඇති කිරීමට දරණ තීව්‍ර උත්සාහය ඔබව සියලු ආකර්ෂණ වලින් නිදහස් කර ඔබගේ ශ්‍රේෂ්ඨ ගමනාන්තය මෙයයි. පාඨය සංවේදී සිදුවීම් වල ප්‍රශ්න පත්‍රයෙන් සමත් වීම සඳහා ඔබගේ ස්වභාවය ශක්තිමත් කරගන්න. අව්‍යක්ත සංඥාව සත්‍යයේ සහ යහපත් ආචාරශීලී භවයේ සංස්කෘතියක් හදාගන්න. ඔබ අසත්‍ය යමක් දුටුවොත් හෝ ඇසුවොත් එම අසත්‍ය වාතාවරණයට පතුරන්න එපා. බොහෝ දෙනෙක් කියන්නේ එය පාපයක්. එමෙන්ම කිසිවෙක් එම පාපය සිදු කරනවා. දැකීම මට දරාගත නොහැක. කෙසේ වෙතත් අසත්‍ය දේවල් වාතාවරණයේ පැතිරීමත් පාපයකි. ඔබගේ ලෞකික පවුල ගැන මේ අන්දමින් දකින හෝ ඇසෙන දෙයක් ඔබ පතුරන්නේ නැහැ. ඔබගේ දෙසමනින් ඒට සවන් දී ඔබගේ හදවත තුළ එය සංගවා තබයි. මෙහි සිටින කෙනෙක් නිෂ්ඵල දෙයක් වටේ පතුරවා හැරීමත් පාපයේ සලකුණකි. එවන් කුඩා පාපයන් පියාසර ස්ථිතියේ අත්දැකීම අවසන් කරයි. එබැවින් කර්මයේ ගැඹුරු න්‍යාය වටහාගෙන එහි සැබෑ ස්වરૂපයෙන් සත්‍යයේ බලය ධාරණය කරගන්න. ඕම් ශාන්ති.